ඊළඟට ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඔබතුමාට විනාඩි 39ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මම හිතන්නේ අද අපේ රටේ වැඩිපුරම කතා වෙන ආයතනයේ වචනය බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු පමණක් නෙවෙයි, අද සාමාන්‍ය ජනතාවත් ගරු සභාපතිතුමනි IMF කියලා නිතරම කතා කරනවා. මං හිතන්නේ හොඳයි, අපිට ආසය වතාවක් ගියා, කවදාවත් මේ වගේ කතා බහට ලක්ුණේ නැහැ. හැබැයි අද අපි කතා කරනවා විවෘතව, ඒක ඉතාමත් වැදගත්. අපි බැලුවොත් මේ 1945 දෙසැම්බර් 27 තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පටන් ගත්තේ. රටවල් 29ක් වලින් සමාජිකත්වය ගත්තා ගරු සභාපතිතුමනි. මොකද අරමුණ? අපි අද මේ රණ්ඩු කරගන්නේ මේ අරමුණ මොකද්ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පටන් ගැනීම සමාජික රටවල තාවකාලික ගැවුම් ශේෂ අසමතුලිතතා තුරණය කර ගැනීමට අවශ්‍ය කෙටි කාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කාර්යයයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජිකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම, විනිමය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම, ක්‍රමානුකූල විනිමය වැඩපිළිවෙළක් සැකසීම හා තරඟකාරී ලෙස විනිමය අප්‍රමාණීවත් කිරීම සඳහා සහාය වීම සිදු කරයි. ශ්‍රී ලංකාව 1950 අගෝස්තු මාසේ මේ සමාජිකත්වය ගත්තා. ආරම්භයේදී ඇමරිකානු ඩොලර් 10,45,000 සහිතව. ඇයි අපි සමාජිකත්වය ගත්තේ සභාපතිතුමනි? අපිට අවශ්‍ය වුණා මේ අර කියන පහසුකම් අවශ්‍ය වෙලාවක සමාජික රටක් හැටියට ලබා ගන්න. ඒක තමයි අපි සමාජික වීමේ අවශ්‍යතාවය. ගරු සභාපතිතුමනි, අපි 16 වතාවක් IMF එකේ විවිධාකාර පහසුකම් ගත්තා. මේන් 6 වතාවකදී අපි අනුමත කරගත්ත මුදල අපිට ගන්න ලැබුණේ නැහැ. අපි මැදදී විවිධාකාර වූ එකඟතාවන් වල වෙනස් වීම ඇති වෙලා අපිට මේ ඉලක්කයට යන්න ලැබුණේ නැහැ. අපි මෙතෙක් මේ 16 වතාවේ අපි ඇමරිකානු ඩොලර් මිලියන 6,300.6ක් ලබා ගැනීම සඳහා එකඟතාව ලබා ගත්තා. හැබැයි අපිට 5,458.2ක් පමණක් ලබා ගන්න ලැබුණා. 6 වතාවක් අපි එකඟුරු මුදල අපිට ගන්න ලැබුණේ නැහැ. 10 වතාවක් අපි අපේ එකඟතාවයෙන් බිඳුණා. විවිධ කාරණා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි බොහෝ අවස්ථාවල මේ ජාත්‍යන්තර මුල් අරමුදල ලෝක බැංකුව දිහා බැලුවේ වෙනත් වපර ඇහැකි, විශේෂයෙන් සමාජවාදීන් මේක දිහා බැලුවේ වෙනත් පැත්තකට රටක් ගෙනියන්න හදන ආයතන හැටි. මම දන්නේ මේ මූලස්ථාන ඇමරිකාවේ තියෙන හින්දාද කියලා. එහෙම චින්තනයක් අපි දැක්කා. අදත් අපි ඒවා නටබුන් දකිනවා ගරු සභාපතිතුමනි. ඒ පරණ චින්තනයේ නටබුන් අදටත් අපිට දකින්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යන්නෙම නැහැ කියලා සමහරු කෑ ගහනවා. මම දන්නේ හේතුව මොකද්ද කියලා. ඒ අර නටබුන් දැන් අපිට හොඳ අවස්ථාවක් තියෙන අපිට කතා කරන්න සභාපතිතුමනි. ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා. එතුමා මේ රටේ වාමාංශික සුවිශේෂී ප්‍රක්ෂක නිර්මාතෘවරේ. ඉතා ඉහළ ප්‍රගතිශීලී මුදල් අමාත්‍යවරේ.
ඕඩර් ප්ලීස්. ගරු කතානායකතුමා මුලස්සනේට බෑ. කතා කරන්න මන්තුව.
ගරු කතානායකතුමනි, මම කේකයා හිටියේ මේ වාමාංශිකයන් තුළ ලොකු සැකයක් අතීතයේ ඉඳලා තිබුණා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමග කටයුතු කිරීම පිළිබඳ. හැබැයි මේ රටේ හිටියේ වාමාංශික පක්ෂක නිර්මාතෘවරයෙකුට, නායකයෙකුට, මේ රටේ ඉතාම ප්‍රගතිශීලී මුදල් අමාත්‍යවරයෙකුට 1971 සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. ඔහු ගිහිල්ලා ආචාර්ය එන්.එම්. පෙරේරා ඩොලර් මිලියන 25.6ක මුදලක් අනුමත කරගත්තා. හැබැයි මේ ක්‍රියාත්මක වුණාට පස්සේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා කියපු කතාවක්, එතුමා වෙනුවෙන් ලියපු පොතක එන්.එම්. පෙරේරාගේ ප්‍රතිපත්තිහා ජයග්‍රහණ කියලා මහාචාර්ය බුද්ධදාස හේවා විතරණ පොතක් කියනවා ගරු කතානායකතුමනි. ඒකේ හැන්සාඩ් එකෙන් ගත්ත කියමනක් තියෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා මෙහෙම කියනවා, අපට මෙම ජාත්‍යන්තර ආයතන පසෙකට තමා සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය නොහැක අපට ඒවයි කොන්දේසි ප්‍රතික්ෂේප කළ හැක්කේ දුරදිග යන පීලි පැනීම්වලට මුහුණ දීමට අපි සූදානම් නම් පමණි. ආචාර්ය එන්න පෙර මේ කියන්නේ අපි මේවා පිළිගන්නේ නැත්නම් අපි ලෑස්ති වෙන්න ඕනේ දුරදිග යන පීලි පැනීම්වලට රටක් හැටියට. එතුමා කියනවා ගැටලුව විසඳීම සඳහා රට දරන උත්සාහය පිළිබඳ සානුකම්පිත අවබෝධයක් ඇතිකර ගැනීමට අරමුදලට හේතු ගැන්වීම සඳහා නිරන්තර උපදේශන හා සංවාද මගින්ද උත්සාහ කරන ලදී. මට මතක ඇති පරිදි මේ උපදේශන ඒසා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරන ලදී. අරමුදලේ නියෝජිත කණ්ඩායම වාර්ෂික උපදේශනවලදී මා හමුවන ලද අතර සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව සඳහා වූ කණ්ඩායමට කරුණු මත පදනම් වූ තර්ක ඔවුන් හමුවේ ඒත්තු ගැන්වීමට හැකිවිය. ආචාර්ය එන්නෙන් පෙර කියන්නේ ගරු කතානායකතුමනි, මේක වැදගත් දේ එතුමා එකඟුණු 25.6 ඩොලර් මිලියන 25.6 1972-18 ඉඳලා 72-17 අවුරුද්දක් ඇතුළත ලබා ගැනීමට එතුමාට පුළුවන් වෙනවා මේ වාමාංශික නායකයෙකුට. ඒ වගේම ගරු කතානායකතුමනි, ඊට පස්සේ ඔබතුමා දන්නවා දේශපාලන ඉතිහාසය බැලුවොත් ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිවරණයෙන් පස්සේ මේ මුදල් අමාත්‍යවරයා වුණා කෙටි කාලයකට පිලික්සාර් ඩයිස් බණ්ඩාරනායක මැතිතුමා. එතුමාගේ අයවැය කතාවේ එතුමා කියන එතුමාට IMF යන්න සිද්ධ වුණා. එතුමා ප්‍රසිද්ධ වුණේ අර වාමාංශික චින්තනයට වඩා වෙනස් චින්තනයක් තිබිච්ච දේශපාලකෙක් හැටියට. එතුමත් IMF එකට ගියා. එතුමා කියනවා ගරු අයවැය කතාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ලෝක බැංකුවත් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධතා ගැන තත්ත්වය ගැන බලන්න. මෙම ආයතන සියුම් උපක්‍රම මගින් දුර්වල හා අර්ධ දියුණු රටවල් වලින් දේශපාලන වාසි ලබා ගැනීමේ ඒකායන පරමාර්ථය ඇති හතුරු ආයතන ලෙස එක්තරා කාලයක හැඳින්වී තිබුණි. මෙම හැඟීම් කොතරම් මුල් බැසගෙන තිබුණේදයි කිවහොත් අතීතයේදී මෙම ආයතන දෙස සමග අපගේ ගනුදෙනු රහසිගතව කිරීමත් යම් හැකින් ඒවා එළියට આવු සමාව ඇදීමත් පුරුද්දක් විය. හොරෙන් ගිහිලා තියෙන මේ ආයතන වලට. එහෙම ප්‍රශ්නයක් මේ රටේ චින්තනය ගොඩනගලා තිබුණ ගරු කතානායකතුමනි. එතුමා කියනවා ඇත්තෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් සහ ලෝක බැංකුව කවර ආයතනද? ඒවා ක්‍රියා කරන්නේ කෙසේද? යනාදිය දැන ගැනීම මෙම සභාවේ මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වෙතයි මම සිතමි. මේ පිලිසාර ඩැස් බණ්ඩාරනායක මැතිතුමා කියන්නේ මේ දෙකම යුද්ධයෙන් පසුව පිහිටවන ලද මුදල්මය ආයතනයන් වන අතර එහි සුළු පංගු දරන අපිද එහි සාමාජිකය වෙමු. අප මෙම ආයතන වලින් ණය ගැනීම බොහෝ දුරට මේ රටේ ගැමියෙකු සමපකාර ණය සමිතියට පැමිණ එහි සමාජිකයෙකු ලෙස ණයක් ඉල්ලීමට ඉතාමත් සමානය. මෙහිදී ණය දිය හැකි කවර සමාජිකයන්ටද? ඔහුට එහි ප්‍රමාණය කොපමණද? ඔහු එය කොතරම් කාලයකින් ගෙවිය යුතුද? ඔහුගේ කුමන පොලි ප්‍රමාණයක් අය කළ යුතුද? ඔහුට ණය ගැනීමට හිමිකම් නැත්තේ කොහි අවස්ථාවලටද? ආදී සමිතියේ නීති රීති අනුව තීරණය වෙයි. මේක කියන්නේ පිලික්සාර් ඩැස් බණ්ඩාරනායක මැතිතුමා. හැබැයි මේ විශේෂය ගරු මේ කතානායකතුමනි, එතුමා අස්සංකරන ණය මුදල ඩොලර් මිලියන 29.6යි. හැබැයි එන්.එම්. පෙරේරා මැතිතුමා මුළු මුදලම ගන්නවා එතුමාගේ වාමාංශික චින්තනය තුළ කතා බහ කරලා. පිලික්සාර් ඩැස් බණ්ඩාරනායක මැතිතුමාට මේ චින්තනයේ ඉඳලා එයාට ගන්න පුළුවන් එන්නේ 29.6න් 8.5යි ගරු කතානායකතුමනි. ඒ නිසා මේ කතාබහ කරමින් මේක කිරීමේ වැදගත්කම
ප්ලීස්.
ඒ නිසා මම කිව්වේ මම කිව්වා කතා
ගරු මන්ත්‍රීතුමා කරුණා කරලා බාධා කරන්න නැතුව ඔබතුමයි කතාවේදී ඔවා කියාගන්න.
ඒ නිසා මම ඊට වැඩිය ගැන කියන්නේ අපි බලමු කතානායකතුමනි, ඇයි අපිට නැවත වතාවක් යන්න සිද්ධ වුණේ මේ 17 වෙනි වතාවට? අපි වැටුණ හැටි අපේ රටේ ජංගම ගිණුම ගැන බලන්න කියලා මම මේ ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න බොහෝ අයට කියනවා. මොකද ජංගම ගිණුම හැදෙන්නේ ගරු කතානායකතුමනි වෙළඳ ශේෂය ආනයන අපනයන අතර වෙනස. මේකට අපි කියනවා භාණ්ඩ ගිණුම කියලා. සේවා ගිණුම, සේවා ලැබීම් හා සේවා වෙනුවෙන් පිටරට යන මුදල අතර වෙනස. සංක්‍රාම ගිණුම අපිට විදේශයෙන් අපේ රැකියා කරලා ලැබෙන මුදලයි අපෙන් යන ගිණුම. ආදායම් ගිණුම පොලි ලැබී හා පොලි ගෙවීම අතර වෙනස. මෙන්න මේකේ වෙනස තමයි ජංගම ගිණුම කියන්නේ. 1978 පස්සේ ගරු කතානායකතුමනි අවුරුදු 45ම මේ ජංගම ගිණුම ඍණව තමයි අපි ගිහින් තියෙන්නේ. අපි ලැබීමට වැඩිය අපි ගෙවලා තියෙනවා. අවුරුදු 45ක් ගරු කතානායකතුමනි මේ මහ බැංකු වාර්තාවේ තියෙනවා මේක 78 පටන් ගත්ත ඍණවීම මිලියන 93.1යි. 2022 වෙනකොට දෙදස් විසියක වෙනකොට මිලියන තුන්දා සාර්සි අසුවතරයි දසම තුනක් ඩොලර්සලින් මේ හිගේ වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මෙවැනි දැවන්ත මේ කාරණත් එක්ක අපි ක්‍රීඩා කරලා තියෙන මේ රටේ ආර්ථිකය ගරු කතානායකතුමනි. මේකත් එක්ක අපේ ද්විත්ව හිගයක් මේ රටේ තිබුණා. එක පැත්තකින් රාජ්‍ය ආදායම වියදම වෙනස්, ඒක තුළින් ප්‍රාථමික ගිණුමේ, ඒ කියන්නේ පොලිය හැරෙන්න අනිකුත් රාජ්‍ය ආදායම් සහ වියදම ඇති අතර වෙනස දැවැන්ත පරතරයක් තියාගෙන අපි හැමදාම යනවා ඉස්සරහට. අපේ ගෙවුම් ශේෂයත් හිගයි අර කිව්ව ජංගම ගිණුමත් එක්ක. හැබැයි අපි ණය අරගෙන මේක පියව ගන්නවා ගරු කතානායකතුමනි. ඒ ණය වලින් අපි අඩිතල පහසුකම් සංවර්ධනය කරනවා. මේ අඩිතල පහසුකම් වලින් වහාම ඉපීමක් එන්නේ නැහැ. අපි ආයෙත් ණයක් ගන්නවා. අපේ ණයතෝගය දැවැන්ත ලෙස වැඩි වෙනවා. දැන් මේ අවුරුද්ද එනකොට, පහුගිය අවුරුද්ද වෙනකොට ජල ජාතික නිෂ්පාදිත සාපේක්ෂව 128යි ණය. ජල ජාතික නිෂ්පාදිත 100 නම් 128ක් ණයයි අපි ලෝකෙටයි රටටයි දෙකටම. ඉතින් මෙහෙම ගමනක් ආපු අපි මොන දුන්නා අවිනිශ්චිත කාරණා කීපයකට. පාස්කු ප්‍රහාරය ආවා. අපිට ප්‍රධාන වශයෙන්ම ඩොලර්ස් වෙන සංචාර කර්මාන්තය හොඳටම වැටුණා. කොවිඩ් වසංගතය ආවා. අපේ රට අකර්මණ්‍ය වුණා. දින 100 ගණන් වහලා තියන්න සිද්ධ වුණා කතානායකතුමනි. ලෝක ආර්ථික ප්‍රශ්නත් ආවා. අපි ඒකටත් මුහුණ දුන්නා යුක්‍රේන් යුද්ධය වාගේ. ඵලදායක නොවු ප්‍රතිපත්තිමය තීරණ. ඒ තීරණ වලින් අපිට ඵලයක් ආවේ නැහැ. අපි බදු සහන, අපේ ලිපිගුණ සංඛ්‍යාව 10 ලක්ෂයක් අපි එකවර අඩු කරගත්තා. අපි කාබනික පොහොර ප්‍රතිපත්තිය සත්භාවයෙන් ගෙනාපු කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රධාන නිෂ්පාදනයට ඒක මහා බරක් වුණා. මෙන්න මේවත් එක්ක අර අපි පුරුද්දක් හැටියට ගරු කතානායකතුමනි නිතරම ණයක් කරන් ණය පියව ගන්නවා. හැබැයි මේවක ආනුව වෙනකොට ශ්‍රේණිගත කිරීමේ ආයතන, ලෝකෙ තියෙන ප්‍රධාන ආයතන සියල්ලම ණය හිමියන්ට කිව්වා, ණය දෙන්නන්ට කිව්වා ලංකාවට ගනුදෙනු කරන්න ප්‍රවේශමෙන්. අපි ඒවට අපි ඒවත් එක්ක විවාද කරගත්ත ඇරෙන්න අපි ඒ ගැන කල්පනා කරේ නැහැ. මෙන්න අපිට ණය ගන්න විදිහක් නැහැ ගරු කතානායකතුමනි. එනිසා අපි අපේ මුදල් හිගේ පියව ගත්තා. ට්‍රිලියන 3ක් අපි මුදල් මුද්‍රණය කරා. විශාල උද්දමනයක් රටේ ආවා. අපිට අපේ සංචිතය ත්‍රින ගානකට ආවා. අපි ළඟ තියෙන මුදල අපි ගෙවන්න තියෙන මුදලට වඩා අඩු ගානකට ආවිලා ඍණ වුණා ගරු කතානායකතුමනි. ඒ නිසා අපිට ආනයන සහ අපේ වෙළඳපොලේ 125ක් 30ක් 40ක් තියෙන ආනයනිත භාණ්ඩ, අනිකුත් භාණ්ඩ වලින් 130ක් 40ක් තියෙන ආනයන පදනම් කරගත්ත අමුද්‍රව්‍ය වලින් හෝ පොහොර වලින් හැදෙන දේ, මේ සියල්ලේම දැඩි හිගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා ගරු කතානායකතුමනි. මේකත් සමග අපි අප්‍රේල් 12 වෙනකල්ම අමාරුවෙන් තියෙන සල්ලි ටිකෙන් ණය ගෙවාගෙන ගියා ඩොලර්ස් ටිකෙන්. හැබැයි අප්‍රේල් මාස 22 ඩොලර්ස් වෙනදා වෙනකොට අපිට කියන්න සිද්ධ වුණා අපි තාවකාලිකව ණය ගෙවන්නේ නැහැ. අපි බුන්නවත් කියන එක අපිට ලෝකෙත් එක්ක කතා කරන්න සිද්ධ වුණා. විශාල දේශපාලනික අර්බුදයක්, ආරාජිකත්වයක්. බංකොලොත් එක්ක රටක් හැටියට තමයි මම මේ කියන කතාවේ පළවෙනි පරිච්ඡේදය අපිට ගත කරන්න සිද්ධ වුණේ. දැන් අපි දෙවෙනි පරිච්ඡේදයට ආවොත් දැන් ඊළඟ අපි මොකක්ද අපේ විසඳුම? අපි IMF එකට ආ යුතුද? අපි මේක දිගින් දිගටම කතා කරා. සමහර අය එපා කිව්වා, සමහර අය වැඩි දෙනෙක් මේක යා යුතුයි කිව්වා. දැන් මගේ ගාව තියෙනවා ජාත්‍යන්තර මුල් අර මුදලේ වාර්තාව සභාව කල් තිබෙන විවාදයක් වෙලා තියෙනවා. 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා පැහැදිලිව කියනවා IMF යා යුතුයි කියන එක. මම මේක දිගට කියවන්නේ නැහැ වෙලාව යන නිසා. මේ හැන්සාඩ් එකේ තියෙන්නේ ඉතා පැහැදිලිව මෙතුමා කියනවා දැනටත් අපි කාලය පහු කරලා තියෙන්නේ. ඒ නිසා වහාම IMF ගිහිල්ලා අවශ්‍ය විසඳුමට යන්න කියලා. දැන් ඒ වගේම ඒ විවාදෙදිම අපේ හර්ෂ ආචාර්ය හර්ෂ සිල්ලම් මෙතුමත් ඒකම කියනවා. මම ඒක කියන්න අවශ්‍ය නැහැ. එතුමා මෙතෙන්දිත් ඒ කාරණාව කිව්වා. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මාර්තු මාසේ 8 වෙනිදා අපි සාකච්ඡාවක් ඉල්ලලා ආර්ථිකමය ගැටලු පිළිබඳ වාර්තාවක් බාර දුන්න ගරු කතානායකතුමනි. ඒ වාර්තාව දැන් මමත් බොහෝ සෙයින් දක්ුණායේ කාලේ. ඒ වාර්තාවේ අංක 1 තියෙන්නේ කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා කියන එකට. අංක 1 විදේශ ණය ප්‍රතිහෝගත කර ගැනීම. ඒ සඳහා IMF සහාය ලබා ගැනීම, IMF ආයතනයේ මැදිහත්කරුවෙකු ලෙස යොදා ගැනීම, රජය ප්‍රමාදයකින් තොරව IMF මූල්‍ය වැඩසටහනට ප්‍රවේශ වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කියන්නේ ගරු කතානායකතුමනි. මම ගාව හැන්සාඩ් වාර්තා කිහිපයක් තියෙනවා. මෙතනේ මන්ත්‍රීවරු ඉන්නත් පුළුවන්. ගරු චරිත හේරත් මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්. ඒ වගේම දයසිරි ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්. තිස්ස අත්තනායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්. ලක්ෂ්මන් කිරියල්ල අපේ විපක්ෂ සංවිධායකතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්. මේ සියල්ලේම ඉතා පැහැදිලිව යෝජනා කරන්නේ අපි IMF යන්න ප්‍රමාදයි වහාම යන්න කියලා. අද මේ සභාවේ ඇත්තටම විවාදයක් එන්නත් බෑ හරිනම්. මේක එක ඒකමතික සභාවක් වෙන්න ඕනේ. මේ සියලු දෙනා හැමදාම අපිට කියලාද රජයට කියලා තියෙන්නේ ප්‍රමාද වැඩි වහම යන්න කියලා. මම දන්නේ අද මේ එහෙම විවාදයක් කරගන්න තරම් ප්‍රශ්නයක් නැහැ. මේ සියලු දෙනා අති බහුතරයක් කියපු කාරණාව තමයි IMF එකට යන්න මේ ප්‍රශ්නේ විසඳා ගන්න කියලා. දැන් ඊළඟ පරිච්ඡේදය කරු කතානායකතුමනි, ඊළඟ පරිච්ඡේදය තමයි IMF යෑම සහ එකඟතාවය ලැබීම සහ ක්‍රියාත්මක වීම. අර මම කලින් කිව්වේ අපි ඒතනට ආව කියන කතාවේ පරිච්ඡේද මේ දෙවෙනි කොටස. හැබැයි මේ වතාවෙත් මේ 16 වතාවට වඩා වෙනස් පසුබිමක තමයි අපිට යන්න සිද්ධ වුණේ කතානායකතුමනි. අපි 16 වතාවෙම ගියේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක කලින් ආර්ථික අවධානම දැකලා. හැබැයි මේ වතාවේ අපි බුන්වත් රටක් හැටියට ගියේ. අපි පසුබිම වෙනස්, ප්‍රශ්නේ වෙනස්, අපි මූණ දෙන්නේ වෙනස් තත්වයකට. අපි බොහොම අමාරුවෙන් සැප්තැම්බර් මාසේ කාර්යමාණ්ඩල එකඟතාවය ගත්තා. අපිට ලොකු අභියෝගයක් ආවා එකඟතාවයේ මූලික වශයෙන් ගන්න ණය හිමියන් සමග එකඟතාවයක් ඇති කරගන්න. මොකද්ද ණය ප්‍රතිහුගත කරන්නට කැමති කියලා. අමාරු වැඩක්. වෙන වෙනම කතා කරලා තනි තනි සාකච්ඡා කළ දීර්ඝ සාකච්ඡා වටයන් ගිහින් තමයි අපි එකඟතාවයට ආවේ. ගිවිසුම් ගත වුණා. දැන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම. ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පහසු නෑ. බුන්වත් රටක් නැවත ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් බවට කරන ගමන මේ ඉතා පහසු කරදරයක් නැති කාටවත් මුකුත්ම දැනෙන්නේ නැති මේ සහැල්ලු සරල ගමනක් නෙවෙයි ගරු කතානායකතුමනි. ඒක අපි හැම කෙනෙක්ම යම් යම් දරා ගැනීම කරන යම් යම් කැපකිරීම් කරලා යන්න ඕනේ ගමනක්. මෙන්න මේකේ ඉතා වැදගත් මේ SWRD බණ්ඩාරනායක අගමැතිතුමා කියලා තියෙනවා ගරු කතානායකතුමනි, අසුභවාදියා සෑම අවස්ථාවකම ඇති අසීරුකම දකි. අසුභවාදියා සෑම අවස්ථාවකම ඇති අසීරුකම දකි. සුභවාදියා සෑම අසීරුතාවයකම අවස්ථාව ඇති බව දකි. අපි දැන් මේ සෑම අවස්ථාවකම තියෙන අසීරුතාවේ තුළ අවස්ථාව හඳුනාගෙන තමයි මේ ගමන යන්න ඕනේ ගරු කතානායකතුමනි. එහෙම නැත්නම් මේකේ තියෙන අසීරුකම් ටික හොයලා මේ අන්වීක්ෂයක් ඕනේ නැහැ. මේකේ තියෙන ප්‍රශ්න ටික හොයන්න. මේක ප්‍රශ්න ඕන තරම් තියෙනවා. අපි මේ ඩොලර් බිලියන 80ක ණයක් තියාගෙන ඒක හිර කරගෙන ඒක කොහොමද ප්‍රතිහුගතකරණය කරන්න යද්දී කරමින් ඉදිරියට යන ආර්ථිකයක් කියන්නේ අපහසු ගමනක්. මේක අන්වීක්ෂ ඕනේ නැහැ. මේකේ තියෙන ප්‍රශ්න හොයන්න. මේක ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න ටික එකින් එකට විසඳා ගන්න තමයි අපි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක මේ සමගාමීව කටයුතු කරන්නේ. දැන් අපි ගරු කතානායකතුමනි, මේ එකඟතාවල අපිට ඩොලර් බිලියන 2.286ක් මුදල් ලැබින්ට නියමිතයි. අවුරුදු 4ක් තුළ 8 වතාවක බිලියන අපි එකෙන් මිලියන 300ක් විතර මුදලක් අපිට ලැබුණා. මේ කාලය මාස 48යි. අර්ධ වාර්ෂික සමාලෝචනත් එක්ක මේ යන්නේ. දැන් මේ සභාවේ කෙරිච්ච ඉතාම වැදගත් විවේචනයන් මම දැක්කා. අපි සියල්ල එකතු කරන්න කිව්වා. ඒවත් එක්ක අපි ලෑස්ති මේ හැම සමාලෝචනයකට මේවා ඉදිරිපත් කරලා කතා කරන්න. මේක විශේෂයෙන්ම අයවැය සහාය සඳහා පළවෙනි වතාවට අපිට අයවැය සහාය සඳහා IMF එකේ ණය මුදලක් ලැබුණේ. මේ රටේ තියෙන අසීරුතත්වය තේරුම් ගන්න. මෙතෙක් ගෙවුම් ශේෂ හිගයට පමණයි ලැබුණේ. හැබැයි මේ වතාවේ අපිට අයවැය කටයුතු සඳහා සහායට මේ මුදල් යොදා ගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, මේකේ වැඩසටහනේ අරමුණ මගින් පුළුල් ලංස 6ක් ආවරණය කරනවා. ආදායම දියුණු කිරීම, රාජ්‍ය ණය තිරසරභාවය, මිල ස්ථායිතාවය සහ බාහිර ස්වාරක්ෂක යලි කියන්නේ අපේ සංචිත වැඩි දියුණු කිරීම, මුල්‍ය ස්ථායිතාවය, දූෂණ අවදානම අවම කිරීම, වර්ධන විභවයේ ඉහළ නැංවීම. මේ ඔක්කොම මේ ආර්ථික විද්‍යානුකූල වචන වුණත් මේ අපි කතා කරන දේවල් පූර්ව ක්‍රියාමාර්ග 9යි ප්‍රමාණාත්මක.
ඕඩර් ප්ලීස්. අද දින වැඩ කටයුතු අවසාන වෙගෙන යන අවසාන වන තුරු කාලය ලබා ගැනීමට සභාවේ අවසරය. සභානායකතුමා, අද දින කටයුතු අවසාන කරගෙන යාමට අවශ්‍ය කරන කාලය වැඩිපුර ලබා
ගන්න. අවසන් වෙනතුරු පවත්වාගෙන සුදා කාලය දීර්ඝ.
එකඟයි.
එකඟයි.
ගරු කථානායකතුමනි, මේ වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ග 9යි. පූර්ව ක්‍රියාමාර්ග 9ක් කියලා කියන්නේ මේ මේක එකඟතාවය ඇති වෙන්න පෙර අපිට මේ 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 වතාවේ ලැබුණු පළවෙනි අත්දැකීම. එකඟතාවය ලබා ගැනීමට පෙර අපිට සිද්ධ වුණා විශේෂ ක්‍රියාමාර්ග 9ක් මේ ඉෂ්ට කරන්න. ප්‍රමාණාත්මක කාර්යසාධක නිර්ණායක 4යි, සැලසුම් කරන ඉලක්ක 4යි, මුදල් ප්‍රතිපත්ති උපදේශන වගන්ති 1යි, ව්‍යුහාත්මක මිනුම් දඬු 18යි. මොනවද අපිට පූර්ව ක්‍රියාමාර්ග 9 ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩසටහන අනුව 2023 වසරේදී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සිදු කිරීමට සහාය ලබා දීම සඳහා ආදායම් ක්‍රියාමාර්ගවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගැනීම, එක ආදායම් වැඩි කර ගැනීමට, බදු වෙනස් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩසටහනේ පරාමිතින්ට අනුකූලව සංශෝධිත 20/22 අයවැය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම. මේ ඔක්කොම අභියෝග විදිහට දැක්කවු. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පරාමිතින්ට අනුකූලව මේ තුන්වෙනි කාරණාව 20/23 විසර්ජන කැටුම්පත පාර්ලිමේන්තුවේද යොමු කිරීම. ඊළඟ කාරණා දෙක, රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිරිවැය ප්‍රතිසාධන අත්කර ගැනීම සඳහා 2018 ඉන්ධන මිල සූත්‍රය මගින් නියම කර ඇති මාසික සිල්ලර ඉන්ධන මිල ගැලපුම ස්වායක්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. ඒකත් අභියෝගාත්මක තීරණයක්. ඒක අපි ක්‍රියාත්මක කරා. ඒකේ පස්වෙනි කාරණාව අර්ධවාර්ෂික පිරිවැය ප්‍රතිසාධන පදනම් කරගත් විදුලි බිල ගැලපුම, වියදමට සරිලන විදිහට ගැලපුම. අපි අමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශාල අභියෝගයක්. හැබැයි ඒක ඉෂ්ට කරා. මේවා ඇත්ත වශයෙන්ම මේ අපි අපේ එකඟතාවයට පෙර කළ යුතු අභියෝගාත්මක වෙනස්කම්. ඒ වගේම 6, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල උපදෙස් සහිතව 2019 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට යොමු කළ කැටුම්පතේ සංශෝධන සහිතව නව මහ බැංකු පනත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්බුද කළමනාකරණ ශක්තියින්වල ප්‍රධාන මූලිකාංග ශක්තිමත් කිරීමට බැංකු විශේෂ විධිවිධාන පනත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. ජාත්‍යන්තර අරමුදල කාර්යමණ්ඩලයේ උපදෙස් සහිතව නිර්දේශ නියමයන් සහ කාලරාමුවන් පදනම් කරගත් බැංකු පද්ධතිය විනිශ්චය කිරීම කාර්ය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වාධීන ආයතනයක් සේවයට යොදවා ගැනීම. 9 අවසාන කාරණාව, අපේක්ෂිත ඉදිරි මූර්ත පොලි අනුපාතයක ස්ථාවරව ඉහළ යාම තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති පොලි අනුපාතිකයක්. මොනවද මේ අපේ තිබුණාර දැවැන්ත උද්ධමනය වෙනස් කිරීමට? දැන් අද මේ 70 තිබුණු උද්ධමනය ගරු කථානායකතුමනි 30 අවිල්ල තියෙනවා. මෙන්න මේ පූර්ව වැඩසටහන් වල ප්‍රතිඵලය තමයි අද මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ. එහෙම නැත්නම් මේවා ක්‍රියාත්මක නොකළා නම් අද මේ 130 මේ අපිට කතා කරන්න වෙන්නේ. 170 තිබුණ එක මේ වෙනකොට ඒ වේගෙන් ගියා නම් 200 තියේවි. කෙනෙකුට භාණ්ඩයක් මිලදී ගන්න බැරි තැනට මේ රටේ ආර්ථිකයපත් වෙනවා. ඉතින් මේ 9 අපි කලින් ක්‍රියාත්මක කරා ගරු කථානායකතුමනි. මෙන් පස්සේ අපිට තිබුණා මේ තවත් ඉලක්ක 4ක්. එකක් තමයි මධ්‍යම රජයේ ප්‍රාථමික ශේෂය, යෝජිත ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්ක කියලා අපේ ප්‍රාථමික ශේෂය. ඒ කියන්නේ අපේ රජයේ ආදායමයි පොලි නොවන රාජ්‍ය වියදමයි අතර වෙනස 2022 රුපියල් බිලියන 895 ගරු කථානායකතුමනි වෙනස විතරක්. අපි මේ අවුරුද්ද අවසාන වෙනකොට මේක 209කට අඩු කර ගන්න ඕනේ. මේ 895 වෙනස 209කට. අපි ඒකට තමයි මේ බදු ආදායම් වැඩි කරලා තව පැත්තකින් වියදම් කළමනාකරණය කරලා කටයුතු කරගෙන යන්නේ. සුද්ධ නිල සංචිත ප්‍රමාණය 2022 අපි තිබුණේ ඍණ ඇමරිකානු ඩොලර් මිලියන ඍණ 3540ක්. මේක අපි 1592 ඍණ 1500. මේ ඍණ කියලා කියන්නේ ගරු කථානායකතුමනි අපි ළඟ තියෙන මුදලයි අපි ගෙවන්න තියෙන මුදලයි අතර වෙනස. මේ 3540 1592 අඩු කර ගන්න ඕනේ. මහා බැංකුව විසින් රජය වෙත ලබා දුන් සුද්ධ ණය බිලියන 2834ක් ලබා දීලා දෙනවා 2022. අපි 2740කට අඩු කරගන්න. මේකෙන් අදහස් වෙන්නේ සරලව භාණ්ඩාගාර බිල්පත් නැත්තම් මුදල් මුද්‍රණය කිරීම අඩු කරලා සීමා කරන්න අපිට නියමයක් මේක තුල තියෙනවා. මේක ඉතා වැදගත්. මේ කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේකෙන් ප්‍රතිලාභ ගෙනියන්න නෙවෙයි. අපේ රටේ දැවැන්ත විදිහට යන උද්ධමනය පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි මේ කියන්නේ. මේක නෙවතු අපේ ඇඟට බලෙන් පටවලා මේකෙන් කොමිස් එකක් කවුරුතර යන්න නෙවෙයි. මේක අපි කළ යුතු දේවල්. ඒ වගේම මධ්‍යම රජයේ හිග වියදම් තොගය දෙසැම්බර් මාසයේ 2022 තිබුණා බිලියන 60ක්. මේක අපි මේ අවුරුද්ද අන්තිම වෙනකොට බිංදුවේ තත්ත්වයට ගේන්න ඕන. අපිට ආයි හිග බිල් තියාගන්න භාණ්ඩාගාරයට අයිතියක් නැහැ ගරු කථානායකතුමනි. ඒ වගේම අර දෙවෙනියට මම කියව කාරණා යෝජිත අඛණ්ඩ කාර්යසාධන නිර්වාහය කියන එකේ මූල්‍ය නවන රාජ්‍යංශය සහ ශ්‍රී ලංකා මහබැංකුවේ සිදු කළ ලද හිග නව විදේශීය ගෙවීම් විශේෂයෙන් විදුලි බල මණ්ඩලය ඒ වගේම මේ කන්ටෙල් නීතිගත සංස්ථාව වරාය වගේ වැටුණා ඒ ආයතනවල විදේශයන්ගෙන් ගත් ණය මුදල් වල මේ යම් කිසි ප්‍රමාණයක් ඒව සියල්ලම ගෙවලා නිම කරන්න ඕනේ නැත්නම් රජය ඒව පවර ගන්න ඕනේ මහ භාණ්ඩාගාරය තුන්වෙනි කාරණාව තමයි යෝජිත මුදල් ප්‍රතිපත්ති උපදේශක වගන්තිය කියලා වාර්ෂික ලක්ෂමන උද්දමනය අඩු කිරීම 2021 දෙසැම්බර් වෙනකොට 161.3ක තිබිච්ච උද්දමනය අපි මේ වැඩසටහනත් එක්ක බැඳිලා ඉන්නවා 15% දක්වා අඩු කරන්න. ඉතින් මේව එකක්වත් මේ නරක දේවල් නෙවෙයි ගරු කතානායකතුමනි. මේවා අපේ රටේ ජනතාව වෙනුවෙන් අපේ ආර්ථික වෙනුවෙන් අපි කරන්න ඕනේ. යෝජිත සැලසුම් කරන ඉලක්ක කියලා අපිට දීලා තියෙනවා. අපේ බදු ආදායම 2021 1751යි. මේ අවුරුද්දේ අපි 2940කට වැඩි කරන්න ඕනේ. සමාජ වියදම 142 බිලියන අපි මේ සමාජ සුභසාධන වියදම 2022 කරේ. මේ අවුරුද්දේ අපි කියනවා 187ක් ඒක වැඩි කරන්න බිලියන 40කට වැඩි ප්‍රමාණ බිලියන 45කින් රටේ ජනතාව වෙනුවෙන් රජයට කියනවා වැඩිපුර වියදම් කරන්න. ඉතින් මේ එකක්වත් නරක දේවල් නෙවෙයි ගරු කතානායකතුමනි. ඒ වගේම භාණ්ඩාගාර අප කර දෙන ප්‍රමාණය 2022 1159යි. මේ අවුරුද්දේ අපිට උපරිම අප කරයන් දෙන්න පුළුවන් 1700 වෙනකල් විතරයි. ඒ වගේම අර මම කිව්ව කාරණා 18 ගරු කතානායකතුමයි සාර්ව ආර්ථික ගැළපුම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක මිනුම් ලකුණු නව මහා බැංකු මණ්ඩල පාර්ලිමේන්තුවේ අනුමැතිය අපි ඉදිරියේදී කරගන්න ඕන මේ මැයි මාසයේ වෙනකොට විශාලතම රාජ්‍ය බැංකු දෙක විශාලතම පොත්ගුලික අංශ බැංකු තුන සඳහා බැංකු නිර්ණායකයන් සහ වත්කම් තත්ත්ව සමාලෝචනයේ අංග සම්පූර්ණ කිරීම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට සහ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අඩු ආදායමේ පවුල් හඳුනා ගැනීම සඳහා නව සුදුසුකම් නිර්ණායකයේදී එදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගරු කතානායකතුමනි ඒ වගේම හතරවෙනි කාරණාව මේ අලාභ ලබන අපේ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ ප්‍රතිවූගතකරණය 5 බැංකු පනතේ පූර්ණ සංශෝධනයක් 6 පුරුල් වත්කම් පවරා ගැනීම ප්‍රතිපාදන අපේක්ෂාවෙන් දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥාප්තිය සමග මින් නව දූෂණ විරෝධී පනතක් මේක හරි වැදගත් මේක තමයි මේ හුඟක් අය කිව්වේ දූෂණ විරෝධී පනතක් ගේන්න අරගලේ කිව්වෙත් මේක මේ අද මේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා කතානායකතුමනි මේවා හොඳ නැද්ද කාට හරි මම අහන්නේ මේව නරකද මේ එක්සත් ජාතීන් පිළිගත්ත ආකාරයේ ප්‍රඥාප්තියක් පනතක් මේ රටේ දූෂණය වැළැක්වීම සඳහා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා මේවා තමයි මේ එකඟතාවල තියෙන්නේ මේවා ජනතාව ඉල්ලූ දේවල් කරු කතානායකතුමනි ඒ වගේම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සිදු කිරීම සඳහා සහාය ලබා දෙන ආදායම් ක්‍රියාමාර්ග සඳහා වන කැබිනට් අනුමැතිය මේකෙන් අදහස් වෙනවා ගරු කතානායකතුමනි මේ විපක්ෂය හැමදාම කතා කරලා කිව්වා දුම්කල සහ සුරාබද්ද උද්දමනයේ සාපේක්ෂව වැඩි කරන්න කියලා. මිසාල ඔබතුමාට මතක ඇති ලොකු විවාදයක් ගියා. දැන් මේ IMF එකේ එකඟතාවලක් තියෙනවා මේ දෙක උද්දමනයේ සාපේක්ෂව වැඩි කරන්න කියලා. ඉතින් මේක නරක දෙයක්ද? මේ ගැන ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ඒ වගේම විසර්ජන පනත් කැටුම්පත 2024 පළමු වර කීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම පුද්ගලික මූලාශ්‍රවලින් ලැබෙන ප්‍රාග්ධන හිගිය පියවා ගැනීමට නොහැකි ශක්්‍ය බැංකු සඳහා රාජ්‍ය ප්‍රාග්ධනීකරණය බැංකු ස්ථාවර කරන ඒවා ආරක්ෂා කරන රජයේ උදව් ලබා දෙන්න කියලා කියනවා ගරු කතානායකතුමනි ඊළඟ 2024 විසර්ජන පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය මේ ඔක්කොම මේ තියෙන වැඩසටහනේ තියෙන දේවල්. ඉතින් සමහර අය කියනවා මේක වැඩසටහන අපිට බලෙන් මේ මෙව්ව අපේ රටේ අපි විසින් කළ යුතු දේ පිළිබඳ අපි නිසි කාල සටහනක් සකස් කර ගැනීමක් ගරු කතානායකතුමනි. බැංකු පනත පූර්ණ සංශෝධනය මාසික සූත්‍ර මත පදනම් වූ ගැළපීම් මත සිල්ලර ඉන්ධන මිල පිරිවැය සකස් කිරීම සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවල ඉදිරි දැක්මක් මත අර්ධවාර්ෂික සූත්‍ර පදනම් මත ගැළපීම් වූ අවසාන පරිශීලක විදුලි මාස 6න් 6ට විදුලි ගාස්තුව මේ වියදමත් එක්ක ගලපලා ජනතාවට මේ අවශ්‍ය සහන ලබා දීම අවසාන කොටස තියෙන්නේ ගරු කතානායකතුමනි 2032 වන විට අපි අද කිව්වා දළ දේශීය නිෂ්පාදිත සාපේක්ෂව අපේ ණය තොගය සියයට කැසේ විසියටක් කියලා. අපි ඉලක්කයක් දීලා තියෙනවා සියයට 95ක් දක්වා අඩු කරන්න 2030 අවුරුදු 10ක් තුල. ඉතින් මේක නරක ඉලක්කයක් නෙවෙයි. රටක් වශයෙන් අපි ආයතු අපිට ගැළපෙන්න අපිට ඔරොත්තු දෙන තැනකට මේක අපි ගෙනියන්න ඕනේ. ඒ වගේම කියනවා 2027-32 කාලය තුල මධ්‍යම රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදනයේ 13%. දළ මූල්‍ය අවශ්‍යතාවය මේ කියන්නේ ගරු කතානායකතුමනි අපිට තියෙන ණය ගෙවීම් සහ අයවැය හිගේ එකතුව අපි දැන් 2022 බැලුවොත් 34.6% අපි මේ දළ මූල්‍ය අවශ්‍යතාවය අද අපේ රටේ තියෙනවා 2022 වෙනකොට. මේක 13%කට ගෙනියන්න අපිට සිද්ධ වෙනවා 32 වෙනකොට 2000. අපිට හොඳ සාධාරණ කාලයක් තියෙනවා ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය මේ සුවිශේෂී දර්ශකයක් සාධකයක් මේ කියන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි 2027-32 අතර සෑම වසරකම දළ දේශීය නිෂ්පාදනයේ 104.5%කට වඩා ණය සේවාකරණය අපේ දේශීය සහ විදේශීය ණය ගෙවීම් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ 104.5%කට වඩා තියාගන්න බෑ. අපි ඒක කළමනාකරණය කරගන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ වගේම අපේ 2023-27 කාලය තුළ ණය සේවාකරණය අඩු කිරීම සඳහා විදේශීය මුල්ලෙන පරතරයන් අවසන් කිරීමට ප්‍රමාණවත් විය යුතු පරිදි 22 රැස් කරගත් සිග මුදල් ඇතුළුව ඩොලර් බිලියන 17ක 16.8ක සේවාකරණ අඩු කිරීමක්. අපි මේ විදේශීය ණය ප්‍රතිහූගතකරණය කියලා කියන්නේ මෙන්න මේ ඉලක්කය. සමහර විට අපි ගෙවීම ආරම්භ කරන කාලේ කල් දාන්න පුළුවන් කතානායකතුමනි, නැත්නම් කපාහැරිමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පොලිය අඩු කිරීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ නැත්නම් තවදුරටත් කල් දමන මෙන්න මේ සහනයන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේවා තමයි සාකච්ඡා අපි ආරම්භ කළ තියෙන්නේ ගරු කතානායකතුමනි. මෙන්න මේ ඉලක්කත් එක්ක අපිට යන්න අපි එකඟතාවයක් මේ අපි 1950 ඇති කරගත්ත අපි සමාජිකත්වයට ආයතනයෙන් උදව් ඉල්ලලා අපි දෙගොල්ල වාඩි වෙලා සමහරු කියනවා මේක මේ කිසිම හොයා බැලිලා නැතුව වුන් දෙන දේ අපි පිළිගත්තා කියලා. ඒක හැබෑව දන්නවා සේමසිං ඇමතුමා දන්නවා අපේ භාණ්ඩාගාර නිලධාරීන් මහ බැංකුව දන්නවා ජනාධිපති මොන තරම් අපි මේව සාකච්ඡා කරාද. වුන් දෙන ඉලක්කයන් වුන් දෙන නිර්ණායකයන් මේ රටට ගැළපෙන පරිදි අපේ රටේ ජනතාවට අනවශ්‍ය බරක් පැට නොවන පරිදි ක්‍රියාත්මක කරන්න තව ඉහළ උත්සාහයක් සොයා බැලීමක් හැම විටකම කරලා තමයි මේ අවසාන එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙන්නේ ගරු කතානායකතුමනි. මම දැක්කා ගරු කතානායකතුමනි මේ සමහර කාරණා පිළිබඳ මේ විවාදයේදී පැන නැගුණු වැදගත් කාරණා පිළිබඳ අපි සටහන් කරගත්තා. මේක තිබෙන සමාජ ආරක්ෂණ ජාලය දේශපාලනීකරණය නොවිය යුතුයි කියලා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. අපි අවුරුදු 1945 ඉඳලා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අපි 94 සමුර්ධ වැඩසටහන ක්‍රියාත්මක කරා. හැබැයි තාමත් අපි එතනමයි. ඒ නිසා අපිට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. අපි 2019 පළ කරපු ලෝක බැංකු වාර්තාවේ තියෙනවා ගරු කතානායකතුමනි 12%කට ආසන්න ප්‍රමාණයක් සමුර්ධ වැඩසටහනේ මේ රටේ ධනවත් පන්තියට යනවා කියලා. 38%ක් තමයි නියම සුදුස්සන්ට ලැබෙන්නේ කියලා. ඉතින් මේ අභියෝගය අපි ජය ගන්න ඕනේ. මේ අභියෝගය ජය ගන්න එක පහසු නෑ. අපි මේ පිළිබඳ හොයා බලන්න ගෙයින් ගට යෑමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මේ පණතේ තියෙනවා ගරු කතානායකතුමනි එක තැනක මේ තොරතුරු සපයන්නා සැබෑ තොරතුරු සැපීමට බැඳී ඉන්නවා. අනිත් අන රැස් කරන්නත් මේකට බැඳී ඉන්නවා. හැබැයි මේකත් එක්ක ලොකු ප්‍රශ්නයක් මතුවුණා රැස් කරන්න යන්න නිලධාරීන් නැහැ. ඒ නිසා මේ අභියෝගය ජයගන්න වෙනම නිලධාරීන් හැටියට කණ්ඩායම යොදලා තමයි අපිට කරන්න සිද්ධ වුණේ. දැන් මේකෙන් අපි ජූලි මාසේ පළවෙනිදා ඉඳලා 120කට අඩුම ආදායම් ලාභීන්ට 104කට මාසිකව 15,000 බැගින් ලබා දෙන්න සූදානම් ගරු කතානායකතුමනි. ඊළඟ පවුල් 108ට මාසිකව රුපියල් 8,500 බැගින්. හැබැයි මේ කණ්ඩායම් දෙකටම දෙන්නේ වසර 3ක්. වසර 3ක ඉලක්කයක් තියෙනවා. නිලධාරීන්ටත් තියෙනවා, මේ ආයතන වලටත් තියෙනවා, ඒ ලාභින්ටත් තියෙනවා. එතනින් එහාට ශක්තිමත් ආර්ථිකයක් තියෙන මිනිසුන් බවට පත් වෙන්න අපිට මෙතෙක් තිබුණ නැත්තේ ඉලක්කයක්. ඒ වගේම ආර්ථික අර්බුදය නිසා ජීවනෝපාය කඩා වැටෙන අයට ලක්ෂ 4ක පවුල් වලට රුපියල් 5000 බැගින් ලබන මාර්තු 31 වෙනිදාකල් දෙනවා කරු කතානායකතුමනි. තවත් පවුල් ලක්ෂ 4කට මාසිකව 2500 බැගින් මේ අවුරුද්ද අවසාන වන තෙක්. මේක වැදගත්ම දේ, මේ හැම නාමලේඛනයක්ම ප්‍රසිද්ධ කරන්න ඕනේ. මේ නාමලේඛනයට විරුද්ධව පැමිණිලි කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඕනම කෙනෙකුට තමන්ට නොලැබුණොත් පැහැදිලිවම අභියාචනය කරන්න අයිතියක් තියෙනවා. ඒක නිතිපතා සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ හැම කෙනෙක්ම මේ ප්‍රශ්න කරද්දී අහපු දේශපාලනයෙන් තොර ස්වාධීන සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම. රජය මේ වෙනුවෙන් උපරිම කැප වෙලා ඉන්නවා ගරු කතානායකතුමනි. ඒ වගේම මේ අපි කතා කළා විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය. මේ ආයතන 52 මොනවද කියලාත් මම දැක්ක මේ සභාවේ අහනවා. ඉතා පැහැදිලිව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2022 හැදුවා 2023 වෙනුවෙන්. ඒක මේ ආයතන 52 මොනවද කියලා, මේ විශේෂ ආයතන 52 මොනවද කියලා පැහැදිලිව තියෙනවා මේ සභාවට ඒ වාර්තාව ඉදිරිපත් කරා ගරු කතානායකතුමනි. ඒ නිසා මේව පරිශීලනය නොකර යම්මයක් ප්‍රශ්න කරනවා නම් මම දන්නේ ඒක සාධාරණද කියලා. ඒ වගේම මේ
ඕඩර් ප්ලීස් කරු මන්ත්‍රීතුමනි තමුගේ ආසන වල ඉඳගන්න.
ගරු කතානායකතුමනි, මේ ප්‍රතිවගතකරණය කරලා කියන්නේ මේ විකුණලා දාන එකම නෙවෙයි.
මේ ඊබී හේරත් මන්ත්‍රීතුමා කරුණාකරලා ආසනේ ඉඳගත්ත නම් හොඳයි.
ගරු කතානායකතුමනි, මේක කාරණා කීපයක්. මේකත් මොකද මේ දවස් තුනේ විවාදය තුළ දිගින් දිගටම කතා වෙලා තිබුණා. මේ ප්‍රතිවගතකරණය කියන්නේ ගැළපෙන පරිදි මුළු ව්‍යවහාරම කොටස් වලට වෙන් කර පාලනය කිරීම වෙන්න පුළුවන්. එක සමාන කටයුතු ලෙදෙන ආයතන ඒකාබද්ධ කිරීම වෙන්න පුළුවන්. කළමනාකාරීත්ව රජය සතු තබා ගැනීම යනුමින් මෙහෙයුම පෞද්ගලිකංශයට දීම වෙන්න පුළුවන්. කළමනාකාරීත්වය පෞද්ගලිකංශයට ලබා දී අනිකුත් අංශ රජය සතු තබා ගැනීම වෙන්න පුළුවන්. කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් බදු දීම වෙන්න පුළුවන්. 49%කට හෝ ඊට අඩු ප්‍රමාණයක් අංශ සතු කිරීම වෙන්න පුළුවන්. විනිවිද භාවිතු ක්‍රමවේදයක් මත ආයතනයේ වෙනස් සමාගමක් හෝ ආයතනයක් වෙත මේ ප්‍රතිවගතකරණයක් කියන්නේ මේ වහාම විකුණා දැමීමක් නෙවෙයි. හැබැයි රටට බරක් නොවේ මේ ආයතනයේ වඩාත් ශක්තිමත් සේවකින් ආරක්ෂා කරමින් ජනතාවට වැඩි සේවයක් සැලසෙන තැනකට මේ ආයතන ටික ගෙනියන එක. හැබැයි එහෙම නැති වුණොත් මේ ආයතන වලින් මේ අපි උපයාගත් අලාභය 2017 බිලියන 318යි, 2018 බිලියන 307යි, 2019 බිලියන 295යි, 2020 බිලියන 454යි, 2021 බිලියන 367යි, 2022 ගරු කතානායකතුමනි මේ ආයතන ටිකෙන් සිදු අලාභය රුපියල් බිලියන 1029යි. රුපියල් බිලියන 1029යි. මේක අපේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම දෙකම එකතු කරාම එන ගාණ. මේ වියදම කවුරු පිටද පැටවලා තියෙන්නේ ගරු කතානායකතුමනි? මේ රටේ සමස්ත ජනතාව පිට. එතකොට IMF කියන්න ඕනේ මේ ආයතන වෙනස් කරන්න, මේවා ප්‍රතිවගත කරන්න, මේවා අලාභ නොලබන තැනකට ගෙනියන්න කියලා IMF කියන්න ඕනේ නැහැ. මේක අපේ තියෙන අපි සියලු දෙනාගේ වගකීමක් ගරු කතානායකතුමනි. ඒක තමයි අද මේ බිලියන 1029ක අලාභයක් මේ රටේ සමස්ත ජනතාවමට පටවන්න අපිට අයිතියක් තියෙනවද කතානායකතුමනි? ඒක තමයි ප්‍රශ්නේ. අන්න ඒකට උත්තරයක් හොයන එක මේ IMF එකේ කාරණාවක් නෙවෙයි. ඒක අපි විසින් කළ යුතු සුවිශේෂී වගකීමක් හැටියටයි මම දකින්නේ ගරු කතානායකතුමනි. මම ඒ කිව්වේ කතානායකතුමනි විශේෂයෙන් අහලා තිබුණු ප්‍රශ්න කීපයක් මේ පිළිබඳව වැදගත් ප්‍රශ්න කීපයක්. අනිත් මම කියන්නේ මේ විවාදෙ මම දැක්ක බොහොම වැදගත් සාරගර්භ දැන් කලින් කරුණු කතා වුණත් අපිට ගන්න ගොඩාක් කරුණු තිබුණා. ඒ සියල්ල අපි එක්ස්ප්‍රෙස් කරගෙන ඊළඟ දැන් සමහරව අනෝ ඇයි මේ එකඟුණාට පස්සේ විවාදයක් කියලා. එකඟුණාට පස්සේ විවාදයක් තියන්නේ අපි මාස 6න් 6ට මේව නැවත කතා කරනවා, වෙනස් කරනවා, ගැළපෙන පරිදි සකසා ගන්නවා. ඒ සියල්ලටම මේ සියලු දෙනාගේ අදහස් ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපි ඒ සියලුම වැදගත් කරුණු ඒ ඉදිරි කටයුතු වලට ගන්න සූදානමින් ඉන්නවා ගරු කතානායකතුමනි. මම දකින්නේ මේ 16 වතාවට වඩා මම ආරම්භයේදීත් කිව්වා ඉතාම විවෘතභාවයක් මේ වතාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවයට ලැබුණා. දැන් මීට පෙරත් දින තුනක් අපි විවාද කරා. අදත් දින තුනක් විවාද කරා. මම හිතන්නේ මෙවැනි සාකච්ඡාවක් කිසිම දවසක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඒක ඉතාමත් වැදගත්. මේක ජාත්‍යන්තර මුල් අරමුදල එකඟතාවයක් ඇති කරගත්තාම ඒක පාර්ලිමේන්තුවේ මේ විවාද කරන්න අවශ්‍යත් නැහැ. පාර්ලිමේන්තුවේ මේ බහුතරයෙන් සම්මත කරන්නත් අවශ්‍ය නැහැ. ජාත්‍යන්තර මුල් අරමුදලේ ව්‍යවස්ථාව අනුව ඒක මේ මහා බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා අත්සන් කර විට රට වෙනුවෙන් කරපු එකඟතාවයක් කියලා මේ සැලකන්නේ. හැබැයි මේක මේ උත්තරීතර මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට කළ විශේෂ සැලකීමක්. විශේෂ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ගරු කතානායකතුමනි. ඒ නිසා අද අපි කාටත් මේ ගැන කතා කරන්න, මේ ගැන විවේචනය කරන්න, කරුණු පෙන්වා දෙන්න සුවිශාල වේදිකාවක් පාර්ලිමේන්තුවේ අයිතියත් එක්ක ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක ගැන මං හිතන්නේ ධනාත්මකව හිතන එක තමයි ඉතාම වැදගත්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ ලක්ෂණයක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. ඒ වගේ මේක මේ ජනතා නියෝජිතයින්ට හදවතට එකඟව කටයුතු කරන්නත් ඉතාමත් මේ හොඳ අවස්ථාවක් සැලසිලා තිනවා ගරු කතානායකතුමනි. මොකද මම දැන් පෙන්නුව හැන්සාඩ් වාර්තා. අපි අති බහුතරයක් කියන්නේ IMF යන්න තිබුණා කියලා. ඉතින් ඒ සියලු දෙනාට අද මේ ගැන ඉතාම විවෘත තීරණයක් ගන්න මේ පක්ෂ වෙනුවෙන් නෙවෙයි පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් තීරණයක් ගන්න ඉතාම හොඳ අවස්ථාවක් මේ වේදිකාවේ අද නිර්මාණය වෙනවා.
පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීතුමා කරුණාකරලා ඉඳගන්න අනිත්‍ය වගේ නැතුව.
ගරු කතානායකතුමනි, ඒ නිසා මේක වැදගත්ම දේ ගරු කතානායකතුමනි, මේකට අම්මයි විරුද්ධ වෙනවා නම් ඔහුට ලොකු අගකීමක් පැවරෙනවා. මොකද්ද විකල්පය කියන එක? අපි කොහොමද මේ තලින් ඉහළට යන්නේ මේ රට? මේ රටේ මොකද්ද තියෙන ක්‍රමවේදය? මෙතනින් එහාට මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක කටයුතු කරන්නේ කොහොමද? මෙහෙම නැතුව අපිට මේ බොහොම සරලව කියන්න පුළුවන් අපි ආවොත් මේක ගන්න නැහැ, අපි මේ කොන්දේසි වෙනස් කරනවා. මොකද්ද ක්‍රමේ? මොකද්ද හැකියාව? කොහෙන්ද මේ මුදල හොයාගන්නේ? මෙන්න මේවා ඔක්කොම මේ රටට කියන්න, මේකට විරුද්ධ වෙන සියලු දෙනාට ලොකු අගකීමක් එනවා ගරු කතානායකතුමනි. නැත්තම් ඉතා පහසුවෙන් මේකට විරුද්ධ වෙන්නත් පුළුවන්, වෙනත් දේවල් කියන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ වැටුණු බංකොලොත් වුණු රටක් උඩට යන මොහොතක්. මේ සාමාන්‍ය දේශපාලන සංවාදයක් නෙවෙයි. ඒ නිසාම මේකට විරුද්ධ වෙන හැම කෙනාටම දැවැන්ත අභියෝගයක් ඉතිහාසය විසින් නිර්මාණය කරලා තියෙනවා. හේතුව හරියට කියන්නේ ඇයි අපි විරුද්ධ වෙන්නේ? මොකද්ද අපිට ළඟ තියෙන විකල්පය? මොකද්ද මේ රට ගොඩ ගන්න අපි මොකද්ද කරන්නේ? මෙන්න මේක කියන්න මේ ඒ විරුද්ධ වෙන සියලු දෙනාට ලොකු වගකීමක් පැවරෙනවා ගරු කතානායකතුමනි. හැබැයි අම්මයි ඒ වගේ විරුද්ධ වෙන කෙනා තොරතුරු විරුද්ධ වීමට හේතු දක්වන්න ඕනේ. කවුරු හරි ඡන්දයට සහභාගි නොවෙනවා නම් ඔහුට කශේරුකාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රට මේ වාගේ වැටිච්ච වෙලාවක එක්ක පක්ෂෝ දෙන්න ඕනේ. එහෙම නොදී ඉන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම කරන්නේ? මොකද්ද වෙනත් ක්‍රමවේදය? ඒ නිසා මේ වේදිකාව මේ පාර්ලිමේන්තුව ඉතා හොඳ අවස්ථාවක් මේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා. බලන්න කවුද සැබෑ ජනතා නියෝජිතයෝ? පක්ෂ වෙනම පැත්තක තියන්න පුළුවන්, පෞද්ගලිකත්වය වෙනම තියන්න පුළුවන්, ආත්මාර්ථකාමී තවත් පැත්තක. හැබැයි මේ රට බිඳුවට වැටලා තියෙන වෙලාවක්. අපි ආපස්සට ගියොත් අපේ මේ අතීතයේ අපේ කල්පනාව සිහිය මතකය මාස 6ක් එහාට ගියොත් අපි හිටපු තැන ගැන අපි කවුරුත් දන්නවා. එතන ඉඳලා තමයි තව මොහොතක් ප්‍රමාද වුණා නම් මේ සභාගර්භයක් මේ අක්‍රමවත් පිරිසක් නතු කරගන්නවා. එහෙම ආපු රැල්ලක් තමයි දැවතිලා දැන් රට සාමාන්‍ය තත්ත්වයට හිමින් යන්නේ ගරු කතානායකතුමනි. අන්න එතන ඉඳන් පටන් ගත්තාම අර මේක මම කිව්ව පරිච්ඡේද දෙකක් මේකේ තියෙනවා. අපි මෙතෙන්ට ආපු ගමන එක පරිච්ඡේදයක්, වැදගත්ම පරිච්ඡේදය එතන ඉඳන් අපි කොහොමද මේ රට ඔසවා තියන්නේ. ඒ ඔසවා තිබ්බ රටේ තමයි මේ හැම කෙනෙකුටම පාලකයෝ වෙන්න පුළුවන්, හැම කෙනෙකුටම තමන් බලාපොරොත්තු වෙන දේශපාලන අභිමතාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ ඔසවා තිබපු රටේ අන්න ඒක ඔසවා තබන්න ඇයි අපි කටයුතු නොකරන්නේ කියන ප්‍රශ්නය අපි හැම කෙනාම ජනතාව මේ අපි 225න්ම අහනවා, බලා ඉන්නවා, මේ සවා බලනවා ගරු මේ කතානායකතුමනි. ඒ නිසා මම ආරාධනා කරනවා සියලු දෙනාටම රට වෙනුවෙන් හිටගන්න. මේ වෙලාවේ මේ අවසාන කතාව නිසා මම කියන්නේ මේ ගරු කතානායකතුමනි මේක අවසන් කරන්න මම බැලුවා ගැළපෙන නායකයින්ගේ කියමන් මොනවද ප්‍රස්තා පිරුළු මොනවද මේ හුඟක් දේවල් බැලුවා. හැබැයි මට හිතුණා අවසානයේ මේ සියල්ලට වැඩි වැදගත් මේ වගකීම මේ අසාමාන්‍ය වගකීම මේ රටේ දෝලණය වුණා. කවුද බාරගන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. විපක්ෂය බොහෝ අයට මේක ආරාධනා විපක්ෂයේ ඉන්නේ සාමාන්‍යයෙන් බලය ගන්න නෙමෙයි අද කතා කරන්නේත් ඒකනේ. හැබැයි මේ තිබිච්ච මහා ගැඹුරත් එක්ක බලය බාරගත්තේ නැහැ. බලය බාරගත්ත වර්තමාන ජනාධිපතිවරයා එතුමාගේ පහුගිය කතාව මේ මේ IMF එකඟතාවයේ ආවට පසුවද කරපු කතාවේදී ඒ කතාව අවසන් කරපු ටික මම හිතන්නේ මේ සභාවට ඉතාම වැදගත්. එතුමා කියනවා අදත් මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැගීමේ ව්‍යායාමයට එක් වෙන්න කියලායි. මම ඔබතුමාලා සමග වාද කරන්න ගියේ නැහැ. මම ගැන කී දේවල් ගැන පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඒ මට විපක්ෂයේ සහයෝගය වුමනා නිසා. ඔබේ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියන්න. තමන්ගේ බලය ගැන හිතන්න. කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනෙක් දේශපාලන මතිමතාන්තරවලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සම්මත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථිකය නංවාලීමේ මේ ව්‍යායාමයට සහාය වෙන්න. අනිත් හැම කරුණකෙදීම අපිට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණාවේදී අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කළ යුතුයි. මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා IMF එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහාය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටියට අපි හැමෝම අතගසු. මේ 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 මහා වකීම් බාරදගෙන මේ 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 ධනාත්මක පාරට මේ රට යොමු කරපු නායකයා මේ මුළු සභාවෙන් ඉල්ලන දේ. ඉතින් මේ සභාවට ලොකු යුතුකමක් තියෙනවා. රට වෙනුවෙන් අපි තීරණයක් ගන්නවද නැත්නම් මේ සාම්ප්‍රදායික අර මම කිව්වේ 1930 ගණන් වල තිබිච්ච නටබුන් හැටියටම අපි කටයුතු කරනවද කියන කාරණා පිළිබඳ තීරණයක් ගන්න. මේ හැබැයි මේ තීරණය දිහා මේ රටේ සමස්ත ජනතාව බලාගෙන ඉන්නවා කතානායකතුමනි. ඒ නිසා ඒ සියල්ලම ගැන කල්පනා කරලා සුභවාදී තීරණයක් අපි එකතු වෙලා මේ රට නගා සිටුමු කියන යෝජනාව සමස්ත සභාවට ඉදිරිපත් කරමින් මට වෙලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම
ස්තුතියි. ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය සභාව එකඟද? සියලුම මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසනවලින් ඉඳගත්තන ඉඳගෙන දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව. මගේ දකුණු අත පැත්තේ චන්ද්‍රේ පාවිච්චි කිරීමට නොහැකිව මන්ත්‍රීවරු ඉන්නවා නම්
නෑ සර් කවුරුත් නැහැ. වම් අත පැත්තේ
චන්ද්‍රේ පාවිච්චි කිරීමට නොහැකිව මන්ත්‍රීවරු ෆෞසියම්
ආනරබල් ෆෞසිය එක ඉන් ද ඉන්ටරෙස්ට් ඔෆ් ది කන්ට්‍රි ඇන්ඩ් ෆියුචර් ජෙනරේෂන් ඐ ඇම් සේ යෙස්
යෙස් තවත් මන්ත්‍රීවරු ඉන්නවද
සර්? තව මන්ත්‍රීවරු නැහැ නම් ඡන්දය දීමේ අවස්ථාව අවසන්.
ඡන්දය දීමේ අවස්ථාව දැන් අවසන්යි.
ෆෞසිගේ නම්බර් එක ගන්නනේ.
ඔට්ටික වැටල නැද්ද? ඔට්ටික වැටල නැද්ද?
යන්න ඕනේ සේලා. නෝ නෝ
යෝජනාවට පක්ෂව ඡන්ද 120යි විරුද්ධව 25යි. ඒ අනුව යෝජනාව සම්මතයි. න්‍යාය පත්‍රයේ අංක 2 දේශීය ආදායම් සංශෝධන 50 කෙටුම්පත් දෙවැනිවල කියවීම සභාව එකඟද? Now it's too late, Honorable Veerendran. Is it there? It's in the list. And we gave you the chance, but you never told me.
No, but yes, sir.
We will record it.
Yeah, record it.
To say that, but now you have.
Okay.
Yeah.
ගරු කථානායකතුමනි
ඔකේ දෙවන වර කීම දේශීය ආදායම් සංශෝධන 50 කෙටුම්පත සභාව එකඟද? කාර්ක සභාව. පළවෙනිම ගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, පළවෙනිම ගන්තිය පළවෙනි පිටුව 1-5 සහ 6 පේරි ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වනකොට සාදේශ කරන්න. within inverted commas 2 මේ වගන්තිය විධිවිධාන සහ මේ පනතේ 2, 4, 7, 8, 9, 11, 13, 13, 15, 16 19 සහ 22 වගන්ති වල විධිවිධාන ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 2 17 පේලිය සිට 27 පේලිය දක්වා වූ පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න. වගුව පළවන තීරය මේ පනතේ වගන්තිය, දෙවන තීරය ප්‍රධාන ප්‍රඥප්තිය සංශෝධනය කරනු ලබන වගන්තිය, තුන්වන තීරය ක්‍රියාත්මක වන දිනේ, පළවන තීරය 3, දෙවන තීරය 37-1A, තුන්වන තීරය 2021-4-1, පළවන තීරය 5-84-1A, 2023-1-1, පළවන තීරය 6-85-4, දෙවන තීරය, තුන්වන තීරය 2023-1-1, පළවන තීරය 10, දෙවන තීරය 113-1A, 113-1AA, 113-1AN, 113-1AN සහ 113-1AN, තුන්වන තීරය 2023-4-1, පළවන තීරය 12-135-3, 135-3AN, 135-4, 2023-4-1, පළවන තීරය 14, දෙවන තීරය 151-1AN, 151-1A, 151-2AN, තුන්වන තීරය 2023-4-1, පළවන තීරය 17, 195 දෙවන තීරය, තුන්වන තීරයේ 2018 4 1 පළවෙනි තීරයේ 18 දෙවෙනි තීරයේ පළමුණ උපලේඛනයේ හතරවන ඡේදයේ 1 පළවෙන උප ඡේදය 10වන ඡේදයේ පළවෙන උප ඡේදයේ ඈයන්න 3 අයිතමය සහ 13වන ඡේදය තුන්වන තීරයේ 2022 10 1 පළවෙන තීරයේ 23වන උපලේඛනයේ උයන්න ඡේදය 2022 4 1 පළවෙනි තීරයේ 23වන උපලේඛනයේ ච ච ච ඡේදේ 2 වන සහ 3වන උපඡේද 3වන තීරයේ 2022 10 1 පළවෙන තීරයේ 20 3 දෙවන තීරයේ 3වන උපලේඛනයේ ත ත ඡේදේ සහ ප ඡේදේ 2වන 5වන සහ 6වන උපඡේද 3වන තීරයේ 2023 4 1 පළවෙන තීරයේ 20 3වන උපලේඛනයේ බ ඡේදය 3වන තීරයේ 2021 5 27 පළවෙන තීරයේ 21 දෙවන තීරයේ නැත තුන්වන තීරය 2022 10 1 දෙවන පිටුව 3 1 වන පේලියේ සිට 14 වන පේලිය දක්වා වූ පේලි එම පේලි දෙකද ඇතුළ ඉවත් කරන්න.
පළවන වගන්තිය සංශෝධන සහිත සභාවකගේද?
ආයි.
දෙවන වගන්තිය.
දෙවන වගන්තිය.
සංශෝධන ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි දෙවන වගන්තිය දෙවන පිටුව 1.18 වන පේලි ඉවත් කර එවෙනුවට 5 දක් වෙනකොට සාදේශ කරන්න. ඕපන් ඉන්වර්ටඩ් කමාස් 2 අයන්න නැවත අයන්න වරහන් තුල මේ සංශෝධන පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින හෝ ඉන්පසුව යම් ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 3 වන පිටුව 2.9 පේලි ඉවත් කර එවෙනුවට 5 දක් වෙනකොට සාදේශ කරන්න. within inverted commas යම් තැනැත්තන් පන්ති හෝ ගෙවීම්
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාවකගේද?
ආයි.
තුන්වන වගන්තිය සභාවකගේද?
ආයි.
හතරවන වගන්තිය සභාවකගේද?
ආයි.
පස්වන වගන්තිය සභාවකගේද?
ආයි.
හයවන වගන්තිය සභාවකගේද?
ආයි.
හත්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම.
හත්වන වගන්තිය හතරවන පිටුව 129 වන පේලි ඉවත් කර එවෙනුවට 5 දක් වෙනකොට සාදේශ කරන්න. inverted commas open inverted commas ඉක්බිතිවම 5 දක් වෙන අලුත් වගන්තිය එකතු කිරීමෙන් ඒ close inverted commas පස්වන පිටුව 2 3 වන පෙළියට ඉක්බිතිවම 5 දක් වෙනකොට සතුලත් කරන්න. 8 වරහන් තුල 84 අයන්න වන වගන්තියේ විධිවිධාන යටතේ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කරනු ලැබ ඇති සෑම රඳවා ගැනීම අනුයෝජිතයෙකු විසින්ම කොමසාරිස් ජනරල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන පරිදි එක් එක් කාර්තුව අවසන් වන ජූනි මාස 30 වන දින සැප්තැම්බර් මාස 30 වන දින සහ දෙසැම්බර් මාස 31 වන දින සිට දින 30ක් ඇතුළත ත්‍රෛමාසික ප්‍රකාශයක් කොමසාරිස් ජනරල්වරයා වෙත යොමු කරනු ලැබී යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
7 වන ගන්තිය සංශෝධන සහිතව සභාවකගේද? 8 වන ගන්තිය සභාවකගේද? 9 වන ගන්තිය සභාවකගේද? 10 වන ගන්තිය සභාවකගේද? 11 වන ගන්තිය සභාවකගේද? 12 වන ගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම.
12 වන ගන්තිය 9 වන පිටුව 4 වන පේලි ඉවත් කර එවෙනුවට 5 දක්වන කොටස ආදේශ කරන්න. within inverted commas යුතු මුදල් ප්‍රමාණය ගෙවනු ලැබිය යුතුය. එසේ වුවද ඒ වාසික පුද්ගලයා වාරික ගෙවන්නක නොවන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වේ නම් සහ ඔහුගේ ආපසු ගෙවීමේ හිමිකම් පෑම ජූනි මාස 30 වන දිනෙන් සැප්තැම්බර් මාස 30 වන දිනෙන් දෙසැම්බර් මාස 31 වන දිනෙන් සහ මාර්තු මාස 31 වන දිනෙන් අවසන් වන යම් කාර්තුවක් සඳහා රුපියල් 25,000 නොඉක්මවන්නේ නම් ඒ වාසික පුද්ගලයා විසින් ඒ ආපසු ගෙවීමේ හිමිකම් පෑම සිදු කිරීමේ දින සිට මාස 3ක කාල සීමාවක් ඇතුළත බදු විගණනයකට පෙර ආතුව ඒ ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගෙවනු ලැබිය යුතුය.
සලසනගන්තිය සංශෝධන සහිත සභාවකගේද?
ආයි.
13 වන ගන්තිය සභාවකගේද?
ආයි.
14 වන ගන්තිය සභාවකගේද?
ආයි.
15 වන ගන්තිය සභාවකගේද?
ආයි.
16 වන ගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
16 වන ගන්තිය 10 වන පිටුව 14 වන පේලියට ඉක්බිතිවම 5 දක් වෙන කොටස ආදේශ කරන්න. එක ඒ උපලේඛනයේ වරහන් තුල උ ඡේදයේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම අයත් අස්තිත්වයකට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන වචන වෙනුවට within inverted commas ඍජු හෝ වක්‍ර සමාජිකත්ව සම්බන්ධතාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයත් අස්තිත්වයකට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන වචන ආදේශ කිරීමෙන්
සංශෝධන 16 වෙනි වගන්තිය සංශෝධන සහිත සභාවකංගද?
හායි.
17 වෙනි වගන්තිය සභාවකංගද?
හායි.
18 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කරගෙන යමුතුමා.
18 වෙනි වගන්තිය 13 වෙනි පිටුව 124 වෙනි පේළියට ඉක්විතියම 5 දැක්කන කොටස ආදේශ කරන්න 8 1 19 වෙනි වගන්තිය 3 වෙනි උපවගන්තිය.
සංශෝධන 18 වෙනි වගන්තිය සංශෝධන
14 වන පිටුව 2 7 වන පෙළ ඉවත් කර ඒ වෙනුවට 5 දක්වන කොටස ආදේශ කරන්න 8 19 4 2018 4 1
18 වන වගන්තිය සංශෝධන සහිත සභාවකංගද?
හායි.
19 වන වගන්තිය සභාවකංගද?
5 වන පිටුව
19 වන වගන්තිය සභාවකංගද?
19 වන වගන්තිය හායි
සභාවයි. 9 වගන්තිය ඉදිරිපත් කරනවා.
පස්වන පිටුව තුන්වන පෙළියට ඉක්බිතියම 5 දක්වන කොටස ඇතුළත් කරන්න ප්‍රධාන ප්‍රඥප්තියේ 100 වන වගන්තිය සංශෝධනය කිරීම සයිඩ් නෝට් එක 8 ප්‍රධාන ප්‍රඥප්තියේ 100 වන වගන්තියේ පළවන උපවගන්තිය ආඡේදයට ඉක්බිතියම 5 දක්වන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් මේ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. ආ බදු ප්‍රතිපත්තිය සහ රජයේ ආදායම් පිළිබඳ තීරණ ගැනීමේ කාර්ය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රධාන ප්‍රඥප්තියට 111 අයන්න වන අලුත් වගන්තිය ඇතුළත් කිරීම 9 ප්‍රධාන ප්‍රඥප්තියේ 111 වන වගන්තියට ඉක්බිතියම 5 දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ ප්‍රඥප්තිය 111 අයන්න වන වගන්තිය ලෙස බලාත්මක විය යුතුය. සයිඩ් නෝට් එක පාදක වූ බදු ප්‍රතිපත්තිය පිළිබඳව භාණ්ඩාගාර ලේකම්වරයාගේ මතය 111 අයන්න. මේ පරිච්ඡේදයේ මේ කාණ්ඩය හෝ තුන්වන කාණ්ඩය යටතේ හෝ විධිධාන අර්ථ නිරූපණය කිරීමේ කාර්ය සඳහා මේ පනතේ යම් විධිධානයකට අදාළ පාදක වූ බදු ප්‍රතිපත්තිය පිළිබඳව හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන වෙනත් යම් බදු පනතක් සම්බන්ධයෙන් හෝ භාණ්ඩාගාර ලේකම්වරයාගේ මතය හෝ නිරීක්ෂණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාගත හැකිය. 9 වන පිටුව 23 වන පේළියට ඉක්බිතියම 5 දැක්වෙන කොටස ඇතුළත් කරන්න. සයිඩ් නෝට් ප්‍රධාන ප්‍රඥප්තිය 195 වන වගන්තිය සංශෝධනය කිරීම 17 ප්‍රධාන ප්‍රඥප්තිය 195 වන වගන්තියේ බද්ද within inverted commas යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිතියම 5 දක්වන අලුත් අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. within inverted commas බදු අභියාචනා කොමිෂන් සභාව close inverted commas යන්නේ 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත මගින් පිහිටවන ලද බදු අභියාචනා කොමිෂන් සභාව අදහස් වේ close inverted commas 10 වන පිටුව 12 වන පෙළියට ඉක්බිතියම 5 දක්වන කොටස ඇතුළත් කරන්න. සයිඩ් නෝට් ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනයේ සංශෝධනය කිරීම 19 ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනයේ පළවන ඡේදය 5 දක්වන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. 1 ඒ ඡේදයේ පළවන උපඡේදයට ඉක්බිතියම 5 දක්වන අලුත් උපඡේදය ඇතුළත් කිරීමෙන් ඕපන් ඉන්වර්ටඩ් කමාස් 1 අයන්න ජාතික රාජ්‍ය සභාවේ අංක 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනත යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති සහ යම් තක්සේරු වර්ෂයක් තුළ ශ්‍රී ලංකාව තුළ පවත්නා ස්වකීය ව්‍යවසායන් පුළුල් කිරීම සඳහා ආයෝජනය කරන තැනැත්තෙකුට 4 වන උපලේඛනයේ යටතේ ගණනය කරන ලද ප්‍රාග්ධන දීමනාවලට අමතරව මේ ඡේදයට අනුව ගණනය කරනු ලබන වැඩි කළ ප්‍රාග්ධන දීමනා ප්‍රදානය කරනු ලැබිය යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 2 ඒ ඡේදයේ 10 වන උපඡේදයේ අයන්න ඒ උපඡේදයේ ප්‍රාග්ධන දීමනා වියදම within inverted commas යන යෙදුමේ අර්ථ නිරූපණයේ within inverted commas අදහස් වේ සහ යන වචන වෙනුවට අදහස් වේ යන වචන ආදේශ කිරීමෙන් ඒ උපඡේදයේ ප්‍රාග්ධන දීමනා වියදම යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිතියම 5 දක්වන අලුත් අර්ථ නිරූපණ ඇතුළත් කිරීමෙන් ඕපන් ඉන්වර්ටඩ් කමාස් පවතින ව්‍යවසාය ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන්නෙන් තැනැත්තකු විසින් ෂේවිය හැකි වත්කම් මත කරන ලද ආයෝජනයේ පළමු දිනයට පෙරාතුව කරගෙන යන ලද යම් ව්‍යවසායක් අදහස් වේ. පුළුල් කිරීම within inverted commas යන්නට අයන්න තනත්තුකගේ හෝ තනත්තුකගේ ආශ්‍රිතයෙකුගේ පවතින ව්‍යවසායක ෂය විය හැකි වත්කම පැවරීමක් මිලදී ගැනීමක් හෝ හුමාරු කිරීමක් හෝ ආ තැනැත්තෙකුගේ ව්‍යවසායක පවතින ෂේවිය හැකි වත්කමක් ප්‍රයෝජනය කිරීමට ෂේවිය හැකි වත්කමක් මිලදී ගැනීමක් ඇතුළත් නොවේ. within inverted commas අලුත් ව්‍යවසාය යන්නට අයන්න පවත්නා ව්‍යවසාය හෝ අයන්න තැනැත්තෙකුගේ හෝ තැනැත්තෙකුගේ ආශ්‍රිතයෙකුගේ පවත්නා ව්‍යවසායන් විභේදනය කිරීමෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීමෙන් පිහිටුවන ලද ව්‍යවසායක් ඇතුළත් නොවේ. 12 වන පිටුව 18 වන පෙරීට ඉක්බිතියම 5 දක්වන කොටස ඇතුළත් කරන්න. සයිඩ් නෝට් සැකදුරු කිරීම 22 අයන්න ව්‍යවසායක් 2018 අප්‍රේල් මාස පළවන දින හෝ ඉන්පසුව එහෙත් 2022 ඔක්තෝබර් මාස පළවන දිනේට පෙර ආතුව ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යටතේ පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹී ඇතනම් සහ ආයන්න ඒ ව්‍යවසායේ ලාභ සහ ආදායම හෝ ඒ ව්‍යවසාය විසින් ගෙවනු ලබන යම් ලාභාංශයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබීමට හෝ අඩු ආදායම් බදු අනු ප්‍රමාණයක් අනුව බදු වැය කරනු ලැබීමට ඒ ගිවිසුමේ විධාන සලසා ඇතනම් ඒ ව්‍යවසායේ ඒ ලාභ සහ ආදායම හෝ ඒ ව්‍යවසාය විසින් ගෙවනු ලබන ඒ ලාභාංශය හෝ අවස්ථාවෝචිත පරිදි ගෙවිය යුතු ආදායම් බද්දෙන් තවදුරටත් නිදහස් විය යුතුය. නැතහොත් ඒ ගිවිසුමේ විධිවිධාන සලසා ඇති අනු ප්‍රමාණය මත ආදායම් බද්දට යටත් විය යුතුය.
නව වගන්ති සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්ති සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියමුගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කිවිතිය යෝජනා කරමි. කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේකඟද?
ආයි.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.